Order, please. Karu Kathanayakathuma visin karana labana nivedana. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2019 ජූලි 11 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින පූර්ව භාග 11:30ට ගරු කථානායකතුමාගේ නිල කාමරයේදී පැවැත්වීම නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකතුමා විසින් ලිපි ලේඛන පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩේ 29 කොටස සහ 9 කාණ්ඩේ 11 කොටස 2016 වර්ෂ මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩේ 24 කොටස 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩේ 18 කොටස සහ තෙවැනි කාණ්ඩේ 6 කොටස සහ 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩේ 7 සහ 35 කොටස් මම ඉදිරිපත් කරමි. දරු පාර්ලිමේන්තු සභානායකතුමා
එම වාර්තා මුද්‍රණය කළ යුත්තේම යෝජනා කර.
බොහොම ස්තුතියි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානියාගම කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභා වාර්තා පිළිගැන්වීම කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම සභාවේ කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මැතිතුමා විසින් පිළිගැන්වීම ගරු ආනන්ද අලුත්ගම්ගේ මැතිතුමා විසින් මේ පිළිගැන්වනු ඇත.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු විජේහෙරත් මහතාගේ ප්‍රයෝජන සඳහා යොමු කරන ලද කෘෂිකර්ම සහ ඉඩම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2015-2016 වර්ෂය සඳහා සීමා සහිත කළුබෝ විටියාන තේ කර්මාශාලා සමාගම් වාර්තාව එවැගේම 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පරිශ්‍රණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව 2016 වර්ෂය සඳහා පශ්චාත් අත්වන්න පිළිබඳව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂය සඳහා වී අලවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාරක සභා වාර්තා මේ සභාවට ගෞරවීකරණය කරනවා.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු ජෝන් අමරතුංග මැතිතුමා ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය ගරු රංජිත් අලිවිහාර මැතිතුමා ගරු බුද්ධික පතිරණ මැතිතුමා
ගරු කථානායකතුමනි
පෙත්සම් හතරයි.
ඔව්. රත්නපුර නවරෝහල පාර අංක 25 ඇලිරක් එක දරන ස්ථානයේ පදිංචි MADS කුලරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්. තිහකොඩ කපුදුව වලව්වත්ත ධම්මික යන ලිපිනේ පදිංචි MDGG රණවීර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්. කෑගල්ල හැලමඩ ගල්කඩුව මහගෙදර යන ලිපිනේ පදිංචි PG පතිරත්න මෙනවිගෙන් ලැබුණු පෙත්සමක්. වැලිගම කප්පරතොට ආර්ය නිවස යන ලිපිනේ පදිංචි SP හේවා විතරණ මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් හතරක් පිළිගන්නවා.
බොහොම ස්තුතියි. ඔනබ ඩග්ලස් ඒවනල්
ගෞරව ප්‍රතිසභානායර අවර්ගලේ අච්චුවේලි தெற்கு என்னும் முகவரியில் வதியும் திரு நாகராஜா பஹிதரன் என்பவரிடம் இருந்து கிடைக்கப்பெற்ற மனுவை சமர்ப்பிக்கின்றேன்.
Thank you. ගරු සුසන්ත පුංචිලේ මැතිතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි අන්තලේ 87 පෙරසේ අංක 21 දරන ස්ථානයේ පදිංචි චම් චාන්දනී මාර්කෝන් මහත්මියෙන් ලැබුණු පෙත්සම පිළිගන්නොමි.
පෙත්සම් මහජන පෙත්සම් කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා ගරු දයාසිරි ජයසේකර මැතිතුමා
අමහානගර කතනාතුමා
ගරු නිමාස ඉදිකිරීම් සංස්කෘතික කටයුතු ඇමතුමාගේ නැසීමට
නියෝජ්‍ය කථානායකතුමනි නිවාස ඇමතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු චමින්ද විජේසිරි ඇමතුමා
රශාන ගරු නියෝජ්‍ය කථානායක
කෘෂිකර්ම පශු සම්පත් වාරිමාර්ග දීවර හා ජල සම්පත් සංවර්ධන ඇමතුමාගේ නැසීමට
ගරු නියෝජ්‍ය කථානායකතුමනි එතුමාගේ පිළිතුරේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර දීර්ඝ විස්තරයක් තියෙනවා ඒක කියවන්න ඕනද
සභාගත කරන්න
ඒක මට සභාගත කරන එහෙමනම් එතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර එතුමත් අහලා තියෙනවා 2017 18 19 කන්නවලදී විමිලදී ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2019 වී කිලෝ 6,18,394යි ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ වී කිලෝ 1,69,000යි ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 1,33,845යි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී කිලෝ 8,21,500යි ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ 2019 මහකන්නේ වී කිලෝ 4,47,250යි ගම්පහ දිස්ත්‍රික්කයේ වී කිලෝ 38,300යි අම්පාර දිස්ත්‍රික්කයේ 28,07,150යි ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ 43,000යි හම්බන්තොට දිස්ත්‍රික්කයේ 3,650යි මොනරාගල දිස්ත්‍රික්කයේ 1,15,700යි රත්නපුර දිස්ත්‍රික්කයේ 7,150යි එවගේ මාතර දිස්ත්‍රික්කයේ 1,100යි කිල්නොච්චේ දිස්ත්‍රික්කයේ 5,56,750යි මුලතිව් දිස්ත්‍රික්කයේ 6,37,300යි වවුනියා දිස්ත්‍රික්කයේ 54,700යි ඒ වගේ මන්නාරම් දිස්ත්‍රික්කයේ 7,93,500යි යාපනේ දිස්ත්‍රික්කයේ 1,900යි ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ 1,15,290යි මඩකලපු දිස්ත්‍රික්කයේ 99,650යි එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ගරු කතානායකතුමනි එකත් දීර්ඝ ඇමුණුමක් තියෙනවා මම ඒ ටිකෙත් ඒ සමාගම් ටික කියන්නම් Fortune Agro Industries සමාගම ඒ වගේම CIC සීට් සමාගම පුස්සැල්ල මීට් පුස් ෆුඩ් සමාගම ඒ වගේම සිලෝන් ක්‍රේන් එලිවේටඩ් සමාගම නිව් හෝප් ලංකා සමාගම ගෝල් කොයින් සමාගම ආරෝග්‍ය ෆාම් සමාගම සුපර් ෆීඩ් සමාගම නෙල්නා ෆාම් සමාගම
අතුරු ප්‍රශ්න
උදලගේ අතුරු ප්‍රශ්න ඉස්සෝතියන්තේන පිළිතුරු ලබා දීමෙන් මට හිතනවා දෙවෙනි ප්‍රශ්නේ මගේ හැරුණාද කියලා මහනෝ දෙවි ප්‍රශ්න කරු යමතුනේ එසේ විරිදීගත් අතරින හාල් බවට පත් කර දේශීය වෙළඳ පොළට ඉදිරිපත් කළ හාල් ප්‍රමාණය කොමනද කියලා.
ආ සමයි.
ඒ සඳහා මට පිළිතුරක් ලැබුණා
ඉන්දියෙද ඉන්නයිද කියලා.
PMB සහල් වැඩසටහන යටතේ අදාළ වී අලෙවි මණ්ඩලය විසින් වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සුදු කැකුළු 7,585යි රතු කැකුළු 4,425යි රතු නාඩු 2,092යි ඒ වගේම ගෝල්ඩන් රයිස් 61,024යි මුළු ප්‍රමාණය 75,126යි
ස්තුතිකරුවන් අමතර මගේ පළවෙනි අතුරු ප්‍රශ්න කරු නියෝජක කතානායකතුමනි එතුමා ගරුමෙතුමා ඔබතුමා විශේෂයෙන්ම 2019 වර්ෂයේ වී මිලදී ගැනීම විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික්ක වශයෙන් ගතයි කියන කාරණේ සඳහන් කරා. ඒ වගේම මගේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපේ වෙළඳ පොළට එහෙම නැත්නම් අපේ රටේ පාරිභෝජනය කරන හාල් පාරිභෝජනය කරන ඒ පාරිභෝජකයන්ට අවශ්‍ය කරන හාල් ප්‍රමාණයේ නිෂ්පාදනයක් දකින්නේ නැහැ. මිලදී ගැනීම විතරක් වී වැළවි මණ්ඩලයේ කිරෙන කාර්යභාරයක් කියන කාරණේ අපිට හිතන්නට බෑ ගරු අමත්තමනි. අපි දකිනවා දීර්ඝ කාලයක් තිස්සේ මේ වැඩපිළිවෙල මෙසේ සිද්ධ වුණා. පීමිලදී ගැනීම කරනවා, ගබඩාගත කරනවා. ඒක අඩු මිලට සපයනවා විතරක් නෙමෙයි දැන් කණ්ඩ සමහර පවුල් වලට නැහැ. සමහර වී සත්ව නිෂ්පාදනයේ පවා තියලා තියෙන. මෙතන වතු වෙන ප්‍රශ්නේ තමයි කරු අමාත්‍යතුමනි අපිට පොතුමාමේ අමාත්‍යංශන පොඩි කාලයක් අපි දන්නවා. නමුත් විශාල කාර්යභාරයක් කරා මේ පොඩි කාලය තුල ව්‍යෝජනා කරන කරු අමාත්‍යතුමනි දැන් මේ වි හාල් බවට පත් කරලා දේශීය අවශ්‍යතාවයටත් එවැගේම දේශීය පරිභෝජනයේ ඉක්මවා ගිය විදේශ රට කරා යන්න පුළුවන් වැඩ පුළුවන් නිර්මාණය කළ හැකිව තියෙනවා. අපි පැහැදිලිව දකින්න එක. මොකද වෙළඳ පොලේ තියෙන රටේ තියෙන අනිත් පෞද්ගල ව්‍යාපාරය දිහා බැලුවම ඔවුන් දින දින ලාභ ලබනවා විතරක් නෙමෙයි ශ්‍රීශේෂී විදියට රට පුරා තමන්ගේ ඒකාධිකාරයේ මෙහෙවනවා. ඒ නිසා මම හිතනවා මේ ඒකාධිකාරයේ මේ වෙලා රටට රටේ පුරවැසියාට රටේ ආර්ථිකයට ශක්තිමත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක දායකත්වය වර්තමානයේ තුල අපි දකින්න කරුවා මාත්‍රි. මම හිතනවා ඔබතුමාට ඒ කරා යන්න පුළුවන් ශක්තිය ආශිර්වාදයේ තියෙනවා. ඒ එවැනි වැඩපිළිවෙලක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවාද? ඉතිහාසයේ ගත්තොත් ඒ කරපු අකර්මණ්‍ය වැඩ දිගින් දිගටම අපිත් ඔබතුමාලාත් ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල ගෙනියනවාද කියන කාරණේ තමයි අහන්න
තියෙන්නේ. අර කතානායකතුමනි, සාමාන්‍යයෙන් වීඑල්වී මණ්ඩලය රටේ වී නිෂ්පාදනයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් තමයි බොහෝ වෙලාවට මිලදී ගැනීම සිදු වෙන්නේ. 90%කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ මිලදී ගැනීම සිදු කරනු ලබන්නේ. ඒක නිසා සහල් නිෂ්පාදනයේ වෙනුවෙන් අපේ දැනටමත් ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ තියෙනවා. විශේෂයෙන්ම මෙවර වී මිලදී ගැනීම දිසාපතිවරු හරහා සිදු කරනු ලැබුවා. ඒ අන්කි කවරයක් නිසා නෙමෙයි, පහුගිය කාලවල යම් යම් ඇතිවෙච්ච ප්‍රශ්න සහ ඇතිවෙච්ච අක්‍රමිකතා සම්බන්ධයෙන් එකට අවශ්‍ය පියවර ගැනීම සඳහා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ වී දිසාපතිවරු හරහා අලවි කරලා කුඩා මෝල් හිමියන්ට ඒ වී තොග ලබා දෙමු. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා වෙළඳපොළට ඒ කුඩා මෝල් හිමියන්ගේ කර්මාන්ත දියුණු කරනවා වගේම වෙළඳපොළට සාධාරණ මිලකට ඒ සහල් අලවි කිරීමටත් වැඩසටහනක් අපි දැනටමත් ක්‍රියාත්මක කරගෙන යනවා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය.
අමතුමා, සමාජයේ රටේ දේශපාලනයේ යෝජනා වෙන්නේ මේක පෞද්ගලික කණ්ඩායමකට මාෆියාවක් හැටියට ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ වියාල විමණ්ඩේ රජයක් හැටියට ගෙන වැඩපිළිවෙල කෙදිනකවත් කරන්නේ නැහැ කියලා. ඔබට යෝජනා කරන ඔබාමාත්‍යංශයේ දැනටත් ඒ කියන චෝදනාව අනුව ක්‍රියාත්මකම සඳහා කටයුතු කරනවා කියලා පැහැදිලිවම අපි දකිනවා. විශාල වී ඇස්වැන්නක් සහ වී තොගයක් මේ වෙනකොටත් මිලදී ගැනීම අතිසාර්ථකව කරලා තියෙනවා. හැබැයි අවසානයේ ඔක සිද්ධ වෙන්නේ නැවතත් අර වංචනිකයන් සඳහා යෑම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් යොදනවා කියන කාරණේ. මම හිතනවා එවැනි යෝජනාවක් ඔබට එල කරනවා. ඒ යෝජනාව පිළිබඳ ඔබතුමා දැන පිළිතුරු මොකක්ද?
මේවර අපි එකයි ගරු කතානායකතුමනි, විවෘත වෙළඳපොලේ වෙන්දේසි කරපුවාම අර එතුමා කියපු කාරණේ හරි, අර ප්‍රධාන මෝල් හිමියෝ කීප දෙනා තමයි මේ මිලදී ගැනීම සිදු කරන්නේ. ඒ නිසා තමයි අපි මෙවර දිසාපතිවරු හරහා වී මිලදී ගැනීම වගේම ඒ දිසාපතිවරු හරහා අලවි කිරීමත් අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී කුඩා මෝල් හිමියන්ට විශේෂත්වයක් වෙන විදිහට ඒ කටයුත්ත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 4 ගරු වෛද්‍ය නලින්ද ජයසිමැතුමා.
මම අහනවා ගරු නියෝජක තනගතු.
ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවාද සහ යවන කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා පළමුවෙන්ම අහලා තිබෙන්නේ යුද්ධ හමුදාවෙත් නාවික හමුදාවෙත් ගුවන් හමුදාවෙත් සේවය කරන වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 224යි, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 56යි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 43යි. ඊළඟට එතුමා ඉල්ලනවා ලියාපදිංචි අංක 1 හමුදාව අනුව වෙන්වෙන් වශයෙන් සඳහන් කරන්න කියලා. දිග විස්තරයක් තිබෙනවා. යුද හමුදාවේ ඇමනුම එක ලෙසත්, නාවික හමුදාවේ ඇමනුම දෙක ලෙසත්, ඇමනුම තුන හැටියට ගුවන් හමුදාවත් මම සභාගත කරනවා එතුමාගේ දැනගැනීම සඳහා. ආ අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය. ගරු අමාත්‍යතුමනි, මට කියන්න, ඔය ඔබතුමා සඳහන් කරපු යුද හමුදාවේ 224, නාවික හමුදාවේ 56 සහ ගුවන් හමුදාවේ 43 කියන වෛද්‍ය නිලධාරීන් සියලු දෙනාම දෙවැනි ප්‍රශ්නයට අදාළව ඔවුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක තියෙනවද කියලා? නමෙන් නම ඕන්නේ, අංකෙන් අංකේ ඕන්නේ. 224ට තියෙනවා කිව්වොත් ඇති.
මම ඔබතුමාට එවන්නම් මේ ලැයිස්තුව. හැම එකේම තියෙනවා අංකය, තියෙනවා නිලාංකය, නිලය, නම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ.
හරි,
බැලූ බැල්මට හැම එක්කෙනාගේම තියෙනවා.
ඔතන තියෙන ගැටලුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපේ රටේ කිසිම වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කරන්නට බැහැ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නැතුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්න නම් එක්කෝ රජයේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය අරගෙන එළියට ඇවිල්ලා සීමාවාසික පුහුණුව ලැබලා තමයි වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සීමාවාසික පුහුණුව ලබා ගන්න කනොත් දෙන්නේ తాවකාලික ලියාපදිංචියක් විශේෂයෙන් මේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් ඔවුන් පිටරටවලින් උපාධිය අරගෙන ආවට ඉස්සෙල්ලාම ලංකාවේ වෛද්‍ය සභාව මගින් පවත්වන ඇක්සිස්ටින් කියන විභාගෙට ලියන්නට ඕනේ. ඒ ලියුවට පස්සේ තමයි ඔවුන්ට සීමාවාසික පුහුණුව කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මම දන්නවා ඔය හමුදාවල එහෙම වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොගත්තු සීමාවාසික පුහුණුව ලබා නොගත්තු අය සේවය කරනවා. ඒකට හමුදා පැත්තෙන් දෙන උත්තරේ තමයි අපි ඇඩ්වර්ටයිස් කරාට ලංකාවේ අය ඒකට ඉල්ලුම් කරන්නේ නැහැ කියන එක. සම මම හිතන්නේ මේක අපි උත්තරයක් හොයාගන්නට ඕන. මේකයි මම ප්‍රශ්නේ මම ඉදිරිපත් කරේ. ඒ කියන්නේ ලංකාවේ නීතියට අනුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැති අය අපේ හමුදාවේ හරි කොහේ හරි සේවය කරනවා නම් ඒක ඇතරම් සුදුසු නැහැ. මොකද ඔවුන්ගේ අධ්‍යක්ෂීම් අනුව තමයි එතනට මේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි කියන එක ලබා දෙන්නේ. ඒ නිසා මේ කවුරු හරි මේ හමුදාවල සේවය සඳහා ඉල්ලන්නේ නැත්තම් ඒකට උත්තරේ එන විදේශ උපාධිධාරීන් සුසුකම් නොබලා අපේ හමුදාවල සේවය කිරීම සඳහා බඳවා ගැනීම නොවේ. ඒ පිළිබඳව ඔබතුමා ආරක්ෂක අමාත්‍යවරයාගේ හෝ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ අවධානය යොමු කරන ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
අවධානය යොමු කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රශංක 5 ගරු පද්ම උදේෂාන්ත ගුණසේකර මැතිතුමා. ප්‍රශංක 6 ගරු වේල කුමාර මැතිතුමා. රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය මහනුවර සංවර්ධන අමාත්‍යමගෙන් ඇසීමට
I want 3 months time sir.
Thank you. Garu Sridharan Mathuma, Honorable Sridharan.
Yes.
Viduru Sandesha Videsha Rakriya Krida Mathuma in Asimata. Ashanka Hatha. Garu Andrapakshi Pradhan Sangvidhayakathuma.
Hatha.
Ashanka Hatha.
එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර A1 ඔව් දිස්ත්‍රික් සංගම් පිහිටවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සිදු නොකරන අතර දිස්ත්‍රික්කයේ තුල පිහිටි ක්‍රීඩා සමාජ සහ අනෙකුත් ආයතන එක්ව දිස්ත්‍රික් සංගමයක් පිහිටුවා ගැනීම සිදු කරනු ලබයි මේ සඳහා කිසිදු අයුරකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත් නොවේ A2 ඉහත කී පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් පිහිටුවීම සිදු නොකරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවැනි ඉල්ලීමක්ද සිදු කර නොමැත. A3 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවස්ථාව අනුව දිස්ත්‍රික් සංගමයක් වෙත සමාජිකත්වය ලබා ගැනීම සඳහා එම සංගමයේ විසින් මූලික සුදුසුකම් සපුරා තිබිය යුතුය. එසේ මූලික සුදුසුකම් සපුරා නොමැති ඉල්ලුම් ප්‍රතික්ෂේප කරනු ලබයි. සුදුසුකම් සපුරා ඇති යම් දිස්ත්‍රික් සංගමයක් විසින් සමාජිකත්වයේ ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව වෙත ඉදිරිපත් කරන අතර එෙහිදී සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වාර්ෂික මහා සභා රැස්වීමක් වෙත ඉදිරිපත් කරනු ලැබේ. එම වාර්ෂික මහා සභා රැස්වීමේදී බහුතර සමාජික සංඛ්‍යාවකගේ කැමැත්ත හිමි වේ නම් පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වය අදාළ ක්‍රීඩා සමාජයේ හෝ සංගමයේ වෙත හිමි වේ. ඒ අනුව කිරිනොච්චි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේද මේ වෙනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වය හිමි වී නොමැත. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ අමාත්‍යාංශයේ මගින් කිසිදු ආධාරයක් ලබා දී නොමැත. ඊළඟ එක පැන නොනගී.
Your supplementary questions?
කිරිනොච්චි මාවට්ටම් கௌரவ அமைச்சரவர்களே கிளிநொச்சி மாவட்டம் ஒரு தனியான மாவட்டம் இலங்கையில் 25 மாவட்டங்களுக்கும் கிரிக்கெட் சங்கங்கள் இருக்கிற பொழுது பல்வேறுபட்ட கிரிக்கெட் சங்கம் கேட்கின்ற அனைத்து தகவல்களையும் கொண்டிருந்தும் அதுக்குரிய சகல ஆவணங்களும் சமர்ப்பிக்கப்பட்டும் இதுவரை கிளிநொச்சி மாவட்ட சங்கம் பதிவு செய்யப்படாமல் புறக்கணிக்கப்படுகின்றது ஆகவே இதுக்கான அடுத்த வழி என்ன என்பதை கௌரவ அமைச்சரவர்களை தெரிவிக்குமாறு கேட்டுக்கொள்கிறேன்
ඒ උත්තරේ තියෙන විදිහට නම් සුදුසුකම් තියෙනේවට තමයි මහා සභාවේදී එකඟතාවයේ ලැබුණොත් ලබා දෙන්නේ. දැන් මෙතුමා කියන විදිහට මේ සුදුසුකම් තිබෙනවා නම් අපිට අමාත්‍යතුමාට ඒ අවධානය යොමු කරත හැකි ඒ ගැන නැවත සොයා බලන්න කියලා.
ප්‍රශ්නාංක 8 ගරු තුෂාර ඉන්ද්‍රනිල් සමරසේන මැතිතුමා
අහනවා කතානායක
ගරු විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා නැසීමට
නියෝජ කතානායකතුමනි මන්තුමාගේ ප්‍රශ්නෙට උත්තර මෙසේ ආ එක නැත ආ දෙක ලංක විදුලි බල මණ්ඩලය පුත්තුලීකරණය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවේ ආ තුන ලංක විදුලි බල මණ්ඩලයේ විදුලි සේවය ලබා දීමේදී අය කරනු ලබන ගාස්තු මගින් විදුලි සේවා ලබා දීම සඳහා වන වියදම ලබා ගැනීමට කොස්ට් රිකවරි කටයුතු කරනු ලබයි සහන ගාස්තු ක්‍රමයක් මත පදනම්ව මෙරට විදුලි මෙසේ කාණ්ඩ කිහිපයකට සහන මිල ගණන් යටතේ විදුලිය ලබා දීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වන අතර එම සහන ආදාර ලබා දීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය වෙත වැය වෙන මුදල් මහ භාණ්ඩාගාරයේ ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දිය යුතු වේ. මෙලෙස විදුලි පාරිභෝගිකයන් සඳහා ලබා දෙන සහන ඇමුණුම් එකෙහි දක්වා සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා වන විදුලි ගාස්තු අය කරන ඇමුණුම් දෙකෙහි දැක්වේ. මෙම සහනාධාර ලබා දීම තුළ ලංකා විදුලි බල මණ්ඩලය 2018 වර්ෂය තුළ දරන වියදම මිලියන 60429කි. එමෙන් පසුගිය වර්ෂ දෙක තුළ පැවති දැඩි වියලි කාලගුණ තත්ත්වය සමග ජල විදුලි නිෂ්පාදන සැලකිය යුතු ලෙස පහළ ගිය අතර 2017 හෝ 18 වර්ෂවලදී ජල විදුලි නිෂ්පාදන දායකත්වය පිළිවෙලින් 21% හා 33% විය. මේ තත්ත්වය තුළ අඛණ්ඩ විදුලි සම්පාදනය කිරීමට තාප බලාගාර වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට සිදුවීම හේතුවෙන් විදුලි ජනනය පිරිවැය ඉහළ ගොස් ඇත. 2018 වර්ෂයේ විදුලි සැපවීම පිරිවැයේ සාමාන්‍ය අගයක් එක් ඒකකයකට 19.12% වූ අතර ඒකකයක් විකිණීමේ ලද ආදායම සාමාන්‍ය අගය 16.29%. 19.12 වන්නේ මන්තුමා මේකේ ට්‍රාන්ස්මිෂන් සහ ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එක 3.50 එකතු කරන්න අවශ්‍යයි. එබැවින් විදුලි ජනනය වාස්තු අඩු කර ගැනීම සඳහා අවශ්‍ය නිවැරදි ජනන සම්මිශ්‍රණය අඩු පිරිවැය සහිත බලශක්ති ප්‍රභාවයෙන් බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු වන ආකාරය තෝරා ගැනීම සිදු කරනු ලැබේ. එමෙන් 2015 වර්ෂයේ සිට සුලන් හා සූර්ය බලාගාර ඉදිකිරීමේදී තරංකාරී මිල ගණන් කැඳවීම හඳුන්වා දීම සිදු කරන ලද අතර තත්ත්වය තුළ සුලන් සූර්ය බලාගාර විදුලිය මිලදී ගැනීමට අය කරනු ගන්න ගාස්තුවෙන් 50% ප්‍රමාණයක් අඩු කර ගැනීම. මෙවැනි විවිධ ක්‍රම උපයෝගය අනුගමනය කරමින් ලංකා විදුලි බල මණ්ඩලය ජනනය වියදම් කිරීම ගැනීමට කටයුතු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒත් මේ ලංකා විදුලි බල මණ්ඩලය මේවේ ගෙනිච්චට අවුරුදු 4 තුළ කිසි ජනනයක් කරන්නේ තිබෙන්නේ නැහැ. මේක න්‍යායාත්මක මට්ටමට උත්තර දුන්නට ප්‍රායෝගිකව කිසිසේත් වුණේ නැහැ කියන එක මම වගකීමෙන් කියන්න කැමතියි. ඒ නිසා තමයි අලුත් ක්‍රමය අනුව අප ඉදිරිපත් කළ තියෙනවා ඕන එක්කෙනෙක්ට තමා පාරිසරික අමාත්‍යාංශයේ අනුමැතිය තිබ්බනම් අප ඒක පුළුවන් තර ඉක්මනට ඒකේ සහතිකය සහ අවසරය දෙන එක අපි දැන් අමාත්‍යාංශ තුලින් කටයුතු කරගෙන යනවා. 4 රජයේ ප්‍රතිපත්ති අනුව වත්මන් ගාස්තු ක්‍රමයේ ක්‍රියාත්මක කර ඇත. කෙසේ නමුත් සියලුම පාරිභෝගිකයන් විදුලි සේවා ලබා ගැනීමදී ඒ සඳහා දරන වියදම ආවරණය වන පරිදි ගෙවීම සඳහා ගාස්තු ක්‍රමයේ යාවත්කාලීන කිරීම සුදුසු බව පෙනේ. ආ අදාළ නොවේ.
මුදල් පළවෙනි අතුරු ප්‍රශ්නය
බොහොම ස්තුතියි.
මේ පබ්ලික් යුටිලිටිස් කොමිෂන් ඒ මහජන උපයුත්‍රා කොමිසම තුළ ඒගොල්ලෝ නිර්දේශ කළ තියෙනවා අය කරන් තියෙන ගාස්තු. හැබැයි ඒක පේන විදිහට අසාධාරණයි. අවශ්‍ය මට්ටමට වැඩිය අය කරනවා යම් තැන්වල. අනිත් තැන්වල ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් කොමිසමක් පත් කළා. ඒක තුඩි මේ සියලු දේම සංශෝධන ලක් කරන් තමයි අපි අදහස් කරන්නේ.
අතුරු ප්‍රශ්නය ඔබතුමයි.
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් විශේෂයෙන් විදුලි බල මණ්ඩලය කියපුවාම අපේ රටේ බලශක්තිය සපයන ප්‍රධානම ආයතනය. එතකොට මේක දිගින් දිගටම කතා කරනකොට මේක පාඩුයි හැමදාම පාඩු ලබන ආයතනයක් හැටියට තමයි දැන් අද සැලකෙන්නේ. හැබැයි එහෙම වෙන්න බෑ. මොකද මේකේ වැරද්ද කොතනද තියෙන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ. අපි රවි කරුණානායක මහත්මයාට චෝදනා කරනවා නෙවෙයි, එතුමාට බොහොම මෑත කාලයේ තමයි මේ අමාත්‍යාංශය හම්බ වුනේ.
මේ අමාත්‍යාංශයේ මෙහෙවපු ක්‍රමවේදයන් වල වැරද්දක් නිසා තමයි මම දන්නා හැටියට මේක මෙහෙම වෙන්න ඕනේ. ඒතොර ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබතුමාම කියනවා පහුගිය වසර දෙක තුල දැඩි නිවැරදියක් තිබුණා අය ඒ නිසා ජල විදුලිය උත්පාදනය කර ගන්නට අපිට හැකියාවක් ලැබුණේ නැත. ඒ නිසා අපිට ඉන්ධන වලින් උත්පාදනය වන ක්‍රම සඳහා අපිට යායුතුව තිබුණා අය ඒ නිසා අපේ වියදම වැඩි වුණා අය කියන්නේ. ඉතින් මම අහන්නේ ගරු ඇමතුමනි දැන් අපේ ජාතික විදුලි පද්ධතියට විදුලි බලය ලැබෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි පුනර්ජනනීය බල ශක්තිය ස්වභාවික ප්‍රභවයන් මගින් විදුලිය උත්පාදනය කිරීම. අනිත් එක තමයි ජල විදුලිය. අනිත් එක තමයි ඉන්ධන. හැබැයි අපිට පේන්නේ නැහැ මේ විදුලි බල මණ්ඩලය තුළ ඉන්න ඉංජිනේරුවන් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඉන්ධන භාවිතාවෙන් මේ ජාතික පද්ධතියට විදුලිය සපයන වැඩසටහන් තමයි දිගින් දිගටම ප්‍රිය කරලා තියෙන්නේ. එතකොට අපිට හිරු එළිය උපයෝගී කරගෙන සුළම් බලයෙන් වගේ කරුණු කාරණා වැඩි දියුණු කරන්නට පහුගිය කාල පරිච්ඡේදය තුළම මේකේ ඉන්න නිලධාරීන්ගේ සහයෝගයක් ලැබුණේ නැහැ. ඔබතුමත් ඒ මාපියාවට දිගින් දිගටම යට වෙනවද? ඔබතුමා එහෙම නැත්නම් ඒ පුනර්ජනනීය බල ශක්තිය ප්‍රභවයන් භාවිතා කිරීම පිළිබඳව ඔබතුමන්ගේ ආකල්පය මොකක්ද කියන එක මම දැනගන්න කැමතියි.
මේ ස්තුතියි ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් මේ පුනර්ජනනීය බල ශක්තිය ඇති කිරීම තුළ වැරදි මතයක් තියෙනවා අවුවට දැම්මම එන මොහොතේ ඉලෙක්ට්‍රිසිටි ලැබෙනවා කියලා. ඒ සංකල්පය හරි ගෙවල් වලට යම් තැන් වලට. නමුත් මේකේ තියෙනවා ෆර්ම් ජෙනරේෂන් ස්ථාවර ජනනීය කීමේ වැඩපිළිවෙල. ඒක තමයි පද්ධතියක නැෂනල් ග්‍රිඩ් එකට එකතු වෙන්නේ. ඒක තුලින් තමයි ඕන වෙලාවකට අවශ්‍ය ඉල්ලුම සැපීමක් සඳහා ඒ කටයුතු කරන්නේ. අන්න ඒ සම්බන්ධයෙන් මේ පුනර්ජනනීය වැඩපිළිවෙල යටතේ සෝලකරුවත් ඒකේ බැටරි එකක් හරි මේ හුලං වලින් නම් ඒක බැටරියක් තුලින් කරේ නැත්නම් ওই ප්‍රශ්නේ එනවා. ඉතින් හුඟ දෙනා හිතනවා අපි මේ ඕනේ කමින් මේක නවත්තනවා කියලා. ඇත්තට මමත් ඒ දැනුවත්කම ලබා ගත්තේ ගියාට පසුව මේකේ යම් ෘචිකත්වයක් තියෙනවා මේ තාප බලාගාර මොකද ඒක ලේසි ඉක්මනයි ඕන තැනක ගහන්න පුළුවන්. නමුත් තීර ජනනය කිරීමේ වැඩපිළිවෙල තුල අප මේක ස්වරූපේ වෙනස් කරගෙන යනවා. දැන් මිශ්‍ර ජනනය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියනවා. මේකේ තුනෙන් එකක් අපි පුනර්ජනනීය වැඩ යටතේ කරනවා. තව තුනෙන් එකක් ගල්ලංගුරු, තවත් තුනෙන් එකක් LNG. අන්න ඒ වැඩ කටයුත්ත තුලින් යන්නේ. ඒ නිසා තමයි අප මේ අවස්ථාවේදී ස්ථීර ජනනීය අඩුම මට්ටමේ ජනනීයකරණයේ වැඩපිළිවෙල රුපියල් 15,000 අපි ඉලක්කය කරන්නේ. මොකද අපි හිතන්නේ මේක අවුරුදු දෙකකින් ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගැනීම හැකියාව තියෙන නිසා තමයි අප දැන් ඉදිරි සැලසුම් සහගත වැඩපිළිවෙල අපි මේ 15,000 වෙලාව ඉක්මවා අපි අත්සන් කරන්නේ නැහැ. මොකද ඒක විදුලි බලය මණ්ඩලයටත් අපේ පාරිභෝගිකයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මන්ත්‍රීම අහපු ප්‍රශ්නය මම අගය කරනවා. ඒකට අපි අනිවාර්යෙන් ලංකා විදුලි බල මණ්ඩල නෙමෙයි අපේ විදුලි බල අමාත්‍යංශ තුලින් අපි නිර්දේශ කර කර යනවා කොහොමද කොයි ආකාරයෙන්ද කරන්නේ.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය.
අප එකක් තියෙනවා. ඒකේ තියෙන වැඩ පිළිවෙල හරි හිමින් ගන්න. අප මේක 100%ක් යන්න හිතුවට ඒ අය නොයෙක් උපක්‍රමශීලීව මේක 10-15 යන ස්වරූපෙ තමයි යන්නේ. මේක තමයි තීන්දුව ගැනීමේ ස්වරූපයේ තියෙන ප්‍රශ්නෙන් ඇතිවලා තියෙන ප්‍රතිවිපාක.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ වෙනකොට විදුලි බල මණ්ඩලය තුල සේවකයින්ගේ නොසන්සුන්තාවයක් තියෙනවා ගරු ඇමතුමනි. වැටුප් ලබා දීම පිළිබඳව විශේෂයෙන් තාක්ෂණික කාර්මික අංශයේ සේවකයින් ඉංජිනේරුවන්ගෙන් පහළ විදුලි අධිකාරීවරුන් තාක්ෂණික නිලධාරීන් අඩුමතරමේ කණුවල බඩගාන්නන්ගේ සිට ඒ අයගේ වැටුප් වලින් කොටසයි මේ වෙනකොට ලැබෙන්නේ කියලා ඔවුන්ගේ අඳුනාවක් තියෙනවා. මේ පිළිබඳව ඔබතුමා කොයි ආකාරයෙන්ද මැදිහත් වෙන්නේ කියලා දැනගන්න කැමතියි.
මම ඒ ගැන අවංක උත්තරයක් දුන්නොත් මම හිතන විදිහට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට හොඳ වැටුමක් ලබා ගන්නවා. නමුත් ඒ අයගේ තියෙන තාක්ෂණ දැනුම තුළ මීට වැඩි වෙනස්කම් ඇති කරන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අය ඒක පරිදි ලබා ගන්නා වගේම ඒ ආකාරයෙන්ම වැඩ කරන්න පුළුවන් ස්වරූපයක් තිබ්බොත් වැඩි කිරීමේ ස්වරූපයේ ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙන තියෙන ප්‍රශ්නේ තමයි නිකරුණේ මේක කේවල් කළා ඒ පරිදි ලබා ගත්තට ඊට සමාන මට්ටමට ඒ වැඩ කරන ස්වරූපයේ ප්‍රතිලාභය තාම පේන්නේ නැති ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ.
ඒත් අපි මේ ගැන සංශෝධනය කරගෙන යනවා. මෙතන ඉංජිනේරු සහ අනිත් අය අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා දිනා මම නම් හිතන්නේ ඒ වගේ ප්‍රශ්නය සමස්තයක් වශයෙන් සියලු දෙනාට ප්‍රශ්න තියෙනවා. ඒකට අපි අවංක වැඩපිළිවෙලක් යොමු කරලා තියෙනවා. අගෝස්තු මාසේ 30 වෙනිදා වෙනකොට මේ තියෙන විෂමතා ඔක්කොම එකතු කරලා මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විෂමතා නැති කරන්න පුළුවන් වැඩපිළිවෙලක්.
බොහොම ස්තුතියි. දාසිර ජයසිර මන්තම
මම ඔබතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට මේ ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දුන්නොත් හොඳයි. දැන් අර අපේ සූර්ය බල ශක්තිය තුල ඔබතුමා වැඩපිළිවෙළ සකස් කරලා තිනවා රුපියල් 22 යුනිට් එක රුපියල් 19.75ට අඩු කරන්න තීරණය කරලා තිනවාද කියන එක එකක්. දෙවෙනි එක net metering කියන එක අඩු කිරීම තුල අර අවුරුදු ගාණක් ගෙඕපියක සම්බන්ධ විශාල ප්‍රශ්නයක් ඇතිලා තිනවා ඔබතුමා. දැන් වෙනකොට ආපහු වෙනදා 0 බිල් එකකට ආපු එක දැන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ආපහු මුදල් එන්න පටන් ගන්න තියෙනවා, බිල් එන්න පටන් ගන්න තියෙනවා මිනිස්සුන්ට. ඇත්තටම දැන් මේකෙන් වෙන්නේ සූර්ය බල ශක්තිය පාවිච්චි කරලා මේකට ලොකු උද්‍යෝගයක් තිබුණා හැම ගමයකම ගමක මිනිහෙක්ගේ. හැබැයි දැන් ඒක පොඩ්ඩක් කඩාවැටලා තියෙනවා. මම අහන්න කැමතියි ඔබතුමා යම් තීරණයක් ගන්න හදනවද ඒකට කියලා.
මේක නියෝජ්‍ය කතානායකතුමනි සමිති දෙකක දෙන්නෙක්ගේ තියෙන මානසික ප්‍රශ්නයක්. මේ සියලු දෙනාම කතා කරාට අද ගෙවල් 65 ලක්ෂයක් තිබෙනවා. ඒකෙන් මේ 21,000ක අවුරුදු 10ක ඇතුළත් තියෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. මේ එක ගිවිසුමක්වත් අත්හිටුවලා නැහැ, වෙනස් කරන්නෙත් නැහැ. ඉතින් මේ වගේ බොරු ප්‍රචාර ඇති කරලා අප කියන්නේ මේ විදුලි බිල මේ පාරිභෝගික ආයකරණ එක වැඩි, මේක අඩු කරන්න ඕනේ. ඒ අඩු කිරීමේ ස්වરૂපය තුලින් තමයි අප අඩුම ජනනය කිරීමේ වැඩපිළිවෙළ තුල යනකොට තව අවුරුදු එකහමාරකින් අපේ දැන් තියෙන දල නිෂ්පාදන වියදම 23 අපිට 15-16 ගේන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා දැන් අවුරුදු 20-22 අස්සම් කරන්නේ මොන පදනමද? අපිට අර 45 තියෙන එක අඩු කිරීමේ ස්වરૂපයේ වැඩපිළිවෙළ තමයි ගෙනියන්නේ. ඇයි පොහොසත්තාට 45ක් දීලා සාමාන්‍යයෙන් කරන 22ක් දෙන සත්‍යය තියෙන්නේ? අපි හැම දෙනාටම එක ඒකකයක මිලක් දෙනවා. ඒක තමයි අපි ඇති කරලා තියෙන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි.
ඒතර net metering, net accounting මේ ඔක්කොම තියෙනවා. මම ඒක විශේෂ කමිටියක් පත් කරලා තියෙනවා. අපි එක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. හැම දෙනාට එක මිලක් නියම කරනවා. නැත්නම් රුපියල් 45 බිල තියෙන එක්කෙනාට රුපියල් 45 එකකියුත් සාමාන්‍ය එක්කෙනා රුපියල් 22ක් දෙන ඒ ස්වરૂපය අපි වෙනස් කරනවා. එක සාමාන්‍ය මට්ටමක් අපි ලබා දෙනවා. මේක දෙන්නෙක්ගේ තියෙන ප්‍රශ්නයක්. ඒකේ එක්කෙනෙකුත් දැන් එළිය පැනලා තියෙනවා. එක්කෙනෙක් මේ සම්බන්ධයෙන් අවංකව ඒගොල්ලොන්ගේ තියෙන ද්විත්ව ස්වરૂපය අපි රිනුවබල් පුනර්ජනනීය ශක්තිය මේ දවස් 163 තුළ මෙගවට් 285ක් එකතු කරලා තියෙනවා. ඒ ඇයට ඔය ප්‍රශ්නේ මේ තියෙන්නේ. වහල උඩ ගහන මේ කිලෝවට් 50ක 30ක 40ක තියෙන ප්‍රශ්නය. ඉතින් මේ තියෙන්නේ ලෝකෙට පෙන්වන්නේ එකයි, ඇතුලේ ඒගොල්ලෝ මේ 45 මිල අඩු කරලා විදුලි බල මණ්ඩලෙට ප්‍රශ්නයක් ඇති කරන එක විතරයි කරන්න හදන්නේ. ඉතින් මම බොහොම ඕනේ කමින් මාගේ සටන වන්නේ පාරිභෝගික මිල 45 ඉඳන් 25ට අඩු කරන එක. ජනනී කිරීමේ වියදම රුපියල් 23 තියෙන එක රුපියල් 15ට අඩු කරන එක. ඒක අපි කරගෙන යනවා. ඒක අපි ඉදිරියට පාරිභෝගිකයට ඒ වාසිය ලබා ගන්න කටයුතු කරගෙන යනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 9 ගරු වාසු දෙනාන කරමැතුම.
ආ අසමි.
ගරු විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන මතුම ලැබීමට. ප්‍රශ්නාංක 9.
ප්‍රශ්නාංක 9 නියෝජ කතානායකතුමනි මෙසේ උත්තර ලබා දෙන්නේ. A1 එම අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සහාය ඇතිව සිදු කරන ලද සමීක්ෂණය කරනු මුදල් අග හිඟකම් හේතුවෙන් විදුලිය ලබා ගැනීමේ නොහැකිව සිටින පවුල් 274,639ක් පමණ 2016 වර්ෂය වන විට රට තුළ සිටින බව වාර්තා වී තිබුණි. හැබැයි අද වෙනකොට මේක 215,000කට අඩුවලා තියෙනවා කියලා මම දන්නේ. මොවුනට විදුලි සම්බන්ධතා සඳහා මුදල් ගෙවීමට පමණක් නොව තම නිවස තතදුම් කියන්නේ වයරින් කර ගැනීම සඳහා මූල්‍ය හැකියාවක් නොතිබිනි. මේ නිසා 100%ක වාර්ෂික පොලි අනුපාතිකය අනුව ගණනය කරන ලද සාමාන්‍ය මාසික වාරික 72කින් මාසිකව විදුලි බිල සමග අය කරන ගැනීමේ පදනම මත රුපියල් 40,000ක උපරිමයකට යටත ණය මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට මගින් ප්‍රදානය කරන ලදී. මෙම සහනාදායි ණය ක්‍රමයේ යටතේ වසරක කාලය තුළ පවුල් 219,783කට විදුලිය ලබා දී ඒ වන විට වාර්තා වී තිබූ සියලුම නිවාසවලට විදුලිය ලබා දී අවසන් කර ලදී. මෙම සහනාධාර ක්‍රමයේ යටතේ තමාගේ නිවස වයරින් කර ගැනීමට අවශ්‍ය මුදල් නොමැති පවුල් ඒකක සඳහා 17,500ක් මිලකට ලංකා විදුලි බල මණ්ඩල මගින් පවත්වාගෙන යනු ලබන සුදුසුකම් සහිත විදුලි
කාර්මික ලේඛනයේ ලියාපදිංචි වී ඇති විදුලි කාර්මිකයෙකු ලවා එම කාර්යය ඉටු කර ගැනීමට පහසුකම් සලසන ලද අතර විදුලි සම්බන්ධතා ලබා ගැනීම ගාස්තුවද ඇතුළ ලබා දුන් උපරිම මුදල් රුපියල් 40,000ක් වේ. සියලුම නිවාස සහ විදුලිය ලබා දීම අවසන් වූ පසුව 2016 දෙසැම්බර් 31 වෙනි දින මෙම සහනාදායී ක්‍රමය අවසන් කරන ලදී. මින් පසුව ලැබී ඇති ඉල්ලුම සලකා බලා 2019 සැප්තැම්බර් 12 දක්වා විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා පමණක් රුපියල් 22,500ක් ණය මුදලක් 14% පොලියක් හා මාස 24කින් අයකර ගැනීමේ පදනම මත ලබා දීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක වේ. 2. එම ක්‍රමය දැනට ක්‍රියාත්මක නොවේ. දැනට ක්‍රියාත්මක වනුයේ විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා රුපියල් 22,500ක් ණයක් ලබා ගන්න ණය මුදලක් ලබා දෙන යෝජනා ක්‍රමයයි. 3. නිවාස තත්ත්වදුම් කිරීම සඳහා ලබා දුන් සහන ණය මුදලට එවකට වෙළඳපොළ පැවති මිල හා සාමාන්‍ය මුදලකි. මෙම 17,500 මුදල් ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවුණු අතර මෙය ලබා දෙනු ලැබුවේ තම නිවස තතදුම් කර ගැනීමේ හැකියාවක් නොමැති නිවාස සඳහා අනුග්‍රහයක් වශයෙනි. අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ඔබතුමාගේ පිළිතුරේ ඉස්සෙල්ලා මට හරියට පැහැදිලි කරගන්න ඕන. ප්‍රශ්නේ අහන්න පෙර ඔබතුමා කියන්නේ මේ ක්‍රමය සානදායි ක්‍රමයේ ක්‍රියාත්මක නැහැ.
එර ඒ ඇමති 2016 දෙසැම්බර් 31 වෙනිදා ඒක අවෝසික එවකට හිටපු ඇමති නැති කළ තියෙනවා. හැබැයි අපි ඒක නැවත ආරම්භ කළා තියෙනවා.
ඒ කියන්නේ කීයක්ද දෙන මුදල? ඔබතුමාගේ පිළිතුරේ ඒක තිබුණා. නමුත් ඒක පැහැදිලි වුණ නැහැ. ඉස්සෙල්ලා 40,000ක් දුන්නා. දැන් දෙන්නේ
2500යි.
නැහැ.
22,500යි.
2500යි. දැන් 22,500ක් තුල දැන් ඔබතුමාට මේ වයරින් කිරීම ඒ වගේම මේ විදුලි බුබුලු පහක් සඳහා පමණ වුවමනා කරන ඒ බෙදාහැරීමේ පූර්ව සවිකිරීම විදුලි පේනුව එකක් සවිකිරීම මේ සඳහා යන මුදල අනුවද මේක ගණනය කරලා තියෙන්නේ මේ කාර්යය ඒ නිවාස ඇතුලේ සිදු කිරීමේ වගකීම විදුලි බල මණ්ඩලයෙන් ද ඉටු කරන්නේ.
මේ ප්‍රශ්නය නැවත ඍජු අහන්න.
මේ අර ගෙවල් වලට දෙන ඒ ණය මුදල උඩ ඒ ගෙවල් වල කෙරෙන්න ඕන දේවල් තියෙනවනේ විදුලිය සම්බන්ධයෙන් දෙන්න ඉස්සෙල්ලා ඒ කටයුතු කරවන්නේ විදුලි බල මණ්ඩලයේ විසින් යොදවන කාර්මිකයන් මගින්ද?
මම ඒකයි කිව්වේ මෙතන ඒ වගේ ලියාපදිංචි කරන කාර්මිකයෝ සිටිනවා. ඒ අයට කියනවා මෙන්න මේක කරන්න පුළුවන් කියලා මෙන්න මේ නම් ලේඛනයක් ඉදිරිපත් කරනවා.
ආන්නේ. දැන් ඒ ගණන ඒ අය කරන ගණන වෙළඳ පොලේ තිබෙන ගණන් මිල ගණන් වලට වඩා වැඩි නේද කියලා ඔබතුමා විමසා බලන්න. ඒ අනුව වෙළඳ පොලේ තියෙන මිල ගණන් වලට එය නැවත පහළ එළීමට ඔබතුමා සලකා බලන්නේ කියන එකයි මගේ ඉල්ලීම.
මේ බඩුත් සමගණේම මන්ත්‍රීතුමා ඉතින් 22,500ක් ඒ වගේ ලයිට් 5-6කට වයර් කරන්න කරෙක්ෂණේ ගන්න ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් නෑ. 2016 දෙසැම්බර් මාසේ 17,900ක් තිබ්බක අවුරුදු 3කට පසුව මේක 22,100 වෙන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් සාධාරණ මිලක් ලෙස තමයි මං සලකන්නේ.
ප්‍රශ්නේ ආන වෙලාවේ තිබුණු ගණන් මිල ගණන් අනුවනේ මං ප්‍රශ්නේ ආන්නේ. ඒ තිබුණු මේ ප්‍රශ්නය අද ප්‍රශ්නයක් නෙමෙයිනේ. දැන් මීට මාස කීපයකට ඉස්සෙල්ලා දුන්නු ප්‍රශ්නයක්. දැන් මම අහන්නේ කරුණාකරලා බලන්න අද තියෙන වෙළඳ පොලේ මිල ගණන් නෙවෙයි. මේ අය කරන මිල ගණනයි අතර පරතරයක් තියෙනවද කියලා. තියෙනවා නම් ඔබතුමා ඒ ගැන යුක්තියක් ඉටු කරන්න බලන්න.
මම මේක බලලා තියෙනවා. මේක මහජන උපයෝගිතා කොමිසම තුල තමයි මේ වගේ ඉලක්කයක් ඉදිරිපත් කළ තියෙන්නේ. කොච්චර අය කරන්න ඕනද කියන එක ඔක්කොම කරන්නේ අය මහජන උපයෝගිතා කොමිසම. ඉතින් ඒක තුල මට යම් විෂමතාවක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. මොකෝ යම් ගෙදරවල් වලට ඒක එක මිලකුත් ඊට අසල තියෙන ගෙදරකට ඒ වගේම මිලක් අය කරන එක අසාධාරණයි කියලා මම හිතනවා. නමුත් මේ වගේ දෙයකට අසාධාරණ නැහැ කියලා මම හිතන්නේ. මට මේ අවස්ථාවේදී බොහොම වගකීමකින් කියන්න පුළුවන්.
බොහොම ස්තුතියි.
ස්තුතියි.
ප්‍රශංක 10 ගරු ආනන්ද අලුගමුවේ මැතිතුම
අනෝ නියෝජක
විදුලි බලශක්ති ව්‍යාපාර සංවර්ධන මැතිතුමනේ ඇසීමට
නියෝජ කතානායකතුමනි ඇමතුමාගේ ප්‍රශ්නෙට 1 ශ්‍රී ලංකා දෛනික විදුලි උත්පාදන සාමාන්‍ය ගණන 2018 වර්ෂයේ කිලෝවොට් පැය 43610ක් ඇමුණුම් 1A 2019 කිලෝවොට් පැය ජනවාරි සිට මාර්තු දක්වා කිලෝවොට් පැය 45131ක් ඇමුණුම 1B A2 එය ස්ථාවර අගයක් නොවේ. එය විචලනය වේ 2019 වර්ෂයේ ජනවාරි සිට ජූනි කාල සීමාව තුළ දිවා රාත්‍රී උපරිම විදුලි ඉල්ලුම ඇමුණුම් 2 දක්වා ඇත. 3. පෞද්ගලික අංශය විසින් ශ්‍රී ලංකාවේ උත්පාදනය කරනු ලබන දෛනික විදුලිෙහි සාමාන්‍ය 2018 වර්ෂයේ කිලෝවොට් 996,00,000ක් වේ ඇමුණුම් 1. 2019 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා කිලෝවොට් 11,50,000ක් පමණ වේ ඇමුණුම් 1B. A4 පුනර්ජනනීය බලශක්ති මගින් දෛනික උත්පාදනය සාමාන්‍ය 2018 වර්ෂයේදී කිලෝවොට් පැය 18,990කි කිලෝවොට් ඇමුණුම 0.1A තියෙනවා. 2019 වර්ෂයේදී ජනවාරි සිට මාර්තු දක්වා කිලෝවොට් පැය 12,249,000ක් වේ ඇමුණුම 1B. අයන්න සූර්ය බල සංග්‍රාමය වැඩසටහන පියවර 4ක් යටතේ ක්‍රියාත්මක වේ. අදිරේ 1/2025 වසර වන විට වහල මත සවිකරන සූර්ය කෝෂ මගින් මෙගවොට් 1000ක් සිට 100,000ක් දක්වා, අදිරේ 2 මේ මෙගවොට් 1 සහිත සූර්ය බල ව්‍යාපෘතිය 300ක් ප්‍රමාණයක් වශයෙන් මෙගවොට් 300කට, අදිරේ 3 මෙගවොට් 10 සහිත සූර්ය බල ශක්තිය 5 වශයෙන් මෙගවොට් 50ක්, අදිරේ 4 මදුරුවේ පාවෙන සූර්ය බල උද්‍යානය මගින් මෙගවොට් 100ක්, පුනරින් සූර්ය බල උද්‍යානය මගින් මෙගවොට් 100 ව්‍යාපෘති 2ක්, මොනරාගල සූර්ය බල උද්‍යානය මගින් මෙගවොට් 100ක් වශයෙන් මෙගවොට් 400ක් පද්ධතිය එකතු කරන්න බලාපොරොත්තු සිටිනවා. A2 මෙම ව්‍යාපෘතිය ලැබෙන ප්‍රතිලාභය පලිනේ වසර 2020 වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ ජලය වෙත කනගාටු විදුලිය ජාලය වෙත මෙගවොට් 200 ධාරිතාවක් එකතු කිරීම. A2 වසර 2025 වන විට මෙගවොට් 1000ක් සූර්ය බල ධාරිතාවේ දක්වා වැඩි කිරීම. 3 අනාගතයේදී මිල අධික තාප විදුලි බල උත්පාදන ජාලය වෙත එකතු කිරීම සීමා කිරීම. 4 පරිසර හිතකාමී උත්පාදන විකල්ප ප්‍රවර්ධනය. 5 සූර්ය පද්ධතිය සවිකරනු ලැබුණු පාරිභෝගිකයන් වෙත සැලකිය යුතු ආදායමක් ලබා ගැනීමට අවස්ථාවක්. 3 බලශක්තිය අංශයේ ප්‍රතිපත්තිය සම්පාදන සඳහා වගකීම දරන ප්‍රධාන අමාත්‍යාංශ විදුලි බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයයි. එබැවින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය හා අදාළ ගැටළු නිරාකරණය මෙම අමාත්‍යාංශ ප්‍රධාන කාර්ය ලෙස සැලකිය හැකිය. මෙම බලතල ලබා දී ඇත්තේ 2015 සැප්තැම්බර් 21 දිනට අංක 1933 ඇලීර 13 සහ 2018 දෙසැම්බර් මාසේ 28 දිනැති අංක 2103 ඇලීර 22 දරණ ඇති විශේෂ ගැසට් පත්‍ර මගිනි. A4 ව්‍යාපජ්ජවී තිබෙන ආයතන 243ක් සහිත ලයිස්තුව ඇමුණුම් තුඩ ලෙස අමුණා තිබේ. 4 සූර්ය බල සංග්‍රහය වැඩසටහන් කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක කිරීම අරමුණෙන් සේවා දායකත්වය වන ආයතන හෝ පුද්ගලයන් වෙත නිර්දේශිත ලිපි නිකුත් කිරීමට ශ්‍රී ලංකා ශූන්‍ය බල ශක්ති අධිකාරිය මගින් පහත සඳහන් ලේඛන සලකනු බලනු ලැබේ. 1 සමගම් ව්‍යාපජ්ජී සහ අනිකුත් විස්තර. 2 සවිකරණ ලබන මාදිරියේ මොඩල් සූර්ය පැනල 1. 3 මාදිරින්ට අදාළ පිරිවිතර. 4 ප්‍රමිතිය අනුව උපකරණ පරීක්ෂා ශ්‍රී ලංකාව සිදු කිරීමට පහසුකම් නොමැති බැවින් ජාත්‍යන්තර පිළිගත් රසායනකාර විසින් නිකුත් කරන ලද පරීක්ෂණ සහතිකය සහතික කරනු ලබන ආයතනය TUV, SAA, STS යනදී වශයෙන් සූර්ය පැනල සඳහා IEC IEC 61730, IEC 61215, IEC 61701, IEC 624. 5 ජාතික ජාලය සහ අනිකුත් පිරිවිතර සම්බන්ධ කිරීමට අපවර්තකයකට ඇති හැකියාව සඳහා IEC, IEE, VDE සහතික කරනු ලබන ආයතන TUV, ඇලිරක් SAA, STS යනාදී වශයෙන්. හය මව් සමගම් නිර්දේශිත ලිපි. හත තෝරාගත් මාධ්‍යය සහ IEEE 1547 මොරටුවේ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු පීඨයේ පරීක්ෂණ සහතිකය. අට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා ශූන්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධ සූර්ය බලපද්ධතිය සහ උපකරණ සඳහා ප්‍රමිති 17ක් පමණ හඳුන්වා දී ඇත. පාත සඳහන් ආයතනවල නිලධාරීන්ගේ යුත් ක්‍රියාකාරී තාක්ෂණික කමිටියෙන් පත්තුන් ලැබෙන ඇති අතර මෙම කමිටිය හරහා නිර්දේශ නිකුත් කිරීමට පියවර ගනු ලැබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ එක ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල ශක්තිය ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලංකා විදුලි බල මණ්ඩලය ලංකා විදුලි පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ශූන්‍ය බල ශක්ති අධිකාරිය ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නැත ප්‍රතික්ෂේප කරමි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි සම්ප්‍රදායික නොවන පුනර්ජන්නීය බල ශක්ති ප්‍රභාවයෙන් ලෙස සමුද්ධි තරංග සලකුණු ලැබේ. එය ලංකා විදුලි බල මණ්ඩලයේ 2020-2039 සඳහා වන දිගු කාලීන උත්පාදන සැලැස්ම කෙටුම්පතේ 5-4-7 වගන්ති යටතේ වෙනත් පුනර්ජනනීය ප්‍රභාවයෙන් ලෙස හඳුන්වා දෙනු ලැබේ. සමුද්ධි තාප බලශක්ති අනුවර්තනය ඔටෙක්, සමුද්ධි බලශක්ති තරංග අනුවර්තනය, භූමිකා තාප බලශක්ති අනුවර්තනය, සම්පීඩන වායු මූලික බලශක්ති උත්පාදනය, ජීව වායු බලශක්ති උත්පාදනය සහ සුලගින් සමන්විත බලශක්ති මාරුව එනර්ජි ශිෆ්ටිං හා දෙමුහුන් පද්ධතිය සූර්ය PV බලශක්ති ගබඩා කිරීම ආදී අනිකුත් ගබඩා කිරීම යෙදුම් යනාදී නව පුනර්ජනනීය තාක්ෂණික යෙදුම් සංවර්ධනය කිරීම සඳහා 2019 ජනවාරි 30 දින ජාත්‍යන්තර යෝජනා ඉල්ලා සිටීමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෑතදී ආරම්භ කරන ලද තව නව පුනර්ජනනීය ප්‍රභාවයෙන් සංවර්ධනය කිරීම අරඹ ඇත. මෙම ආරම්භයේ විදේශික එක්සෝටික් බලශක්ති සංවර්ධනය ලෙස නම් කර ඇති අතර දේශීය පුනර්ජනනීය බලශක්ති සම්පත සංවර්ධනය කරන අතර නව තාක්ෂණීය අත්දැකීම ගැන ඒමට අපේක්ෂා කෙරේ. වාණිජ ගණනීය මෙහෙයුම සඳහා සංවර්ධනය කරන ලද
ඔබතුමාට සභාගත කරන්න පුළුවන්. එතුමා කියන්නේ.
කමක් නැද්ද?
ඔබතුමා පරිමේ අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් හැටියට ඉන්න කාලෙ සිට විවිධ ආණ්ඩු තුල පත්තුණු විදුලි බල අමාත්‍යතුමන්ලට අපි විවිධ අවස්ථාවලදී ඉදිරිපත් කරලා තිනවා. විදුලි කණු සිටුවීමේදී මාර්ග සීමාවන් තුල සිටුවීම නොකර පළාත් පාලන ආයතනවල විශේෂයෙන්ම අද ග්‍රාමීය මාර්ගවල තදපදයේ ඇතිවීමට ප්‍රධාන හේතු වෙලා තිනේ විදුලි බල අමාත්‍යාංශය විසින් විදුලි කණු සිටුවීමේදී මාර්ග සීමාව නොතකා අනවශ්‍ය තැන්වල සිටුවීම. ඊළඟට වැටවල් ඒ විදුලි කණු කරා එනවා. ඊට පස්සේ කානුව විදුලි කණු කරා එනවා. ඊට පස්සේ මං හිතන්නේ පළාත් පාලන ආයතනවලට මහා ගැටලුවක් වෙනවා. පාර සංවර්ධනය කිරීමේදී විදුලි කණුව තියෙන්නේ පාර මැද. ගරු ඇමැත්තුමනි, ඔබතුමාම නම් මේ ඊයේ පෙරේදා මේ අමාත්‍යාංශය භාරගත්තත් මම හිතන්නේ දිගින් දිගටම අපි පළාත් සභාවේ ඉන්න කාලෙත්, ඒ වගේම පළාත් පාලන ආයතනවල ඉන්න කාලෙත් මේක දැඩි අර්බුදයක් මේ රටේ තිබෙන නිසා ඔබතුමාවත් මේ පිළිබඳව මං හිතනවා අපි විශ්වාසය ඇති කරගන්නවා චක්‍රලේඛයකින් මේ ප්‍රශ්නේ තුල හරි පිහිටවලා සීලු පළාත් පාලන ආයතනවලට විදුලි බල මණ්ඩලය හා පළාත් පාලන ආයතනක ඉන්න ඒ නිලධාරීන් හා සම්බන්ධ වෙලා මේ විදුලි කණු සිටුවීමේදී කාර්ය කරනවා නම් මං හිතන්නේ විදුලි කණු නම් රට පුරා දැන් හිටවලා හමාරයි. ඒ වුණත් නැවත සිටුවීමේදී හෝ නැවත ප්‍රතිසංස්කරණය කරන වෙලාවේදී හෝ මේ විදුලි කණු සිටුවීමේදී අඩුම ගානේ පළාත් පාලන ආයතනවල සහ පළාත් සභාවට අයිති මාර්ග තුල සිටුවීමේදී ඒ මාර්ග සීමාවේ සිටවනවා නම් මම හිතන්නේ වැටවල් සහ මේ බැමුම් පාරට එන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ගරු ඇමැත්තුමනි, පළාත් පාලන ආයතනවලට මහා දැවැන්ත ගැටලුවක් වෙලා තියෙනවා මේ කාරණේ. ඒ වගේම ඔබතුමන්ලා අතු සහ අනිකුත් බාධාවල් ඉවත් කිරීමේදී කොන්ත්‍රාත්කරුවන්ට මේ කාර්ය පවරලා තියෙන්නේ කිසි කෙනෙක් කපන ලද අත්ත පාරෙන් හොය එහා පැත්තට දාන්න. එතකොට මාර්ග බාධක සහ පයින් යන මිනිසුන්ටත් මේ ගැටලු ඇති වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා පළාත් පාලන ආයතනවලට අයිති මේ මාර්ග සහ පළාත් සභාවලට අයිති ඒ මාර්ග සඳහා මේ කාරණා කටයුතු සිදු කිරීම විශේෂයෙන් විදුලි කණුවට හිතවීම සහ කොන්ත්‍රාත්කරුවන් මේ විදුලි රැහන් අලුත් වැඩියා කිරීම සහ බාධා ඉවත් කිරීමේදී විශේෂයෙන්ම මහා ගැටලුවක් හැටියට පවතිනවා මේ කාරණය පිළිබඳව ඔබතුමාගේ අදහස දැන ගැනීමට කැමති
වෙනවා. මේ අදහස් යොමු කරලා ඒක ක්‍රියාත්මක කරනවා. නමුත් දවසෙන් දෙකෙන් මේ යටිතල පහසුකම් ප්‍රශ්නේ නවත්තන්න බැහැ. විදුලි බල මණ්ඩලයත් විදුලි කනගාටු මහාමාර්ගත් මහිතන්නේ ජල සම්පාදන අමාත්‍යාංශයෙන් මේ තුනම එකතු වෙලා පබ්ලික් කොරිඩෝස් හදාගන්න පාරවදිකව කරේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් ඉදිරියට ඇති වෙනවා. දැන්වත් ක්‍රියාත්මක කරන්න අපි අත්වල බැඳ ගන්න අවශ්‍යයි. නමුත් මට පේන්නේ නැහැ ඒක වෙනවයි කියලා.
ගරු අමාත්‍යතුමනි පැහැදිලි කර ගැනීමක් මේක ඔබතුමත් කියනවා නම් පේන්නේ නැහැ කියලා මම හිතන්නේ කවද්ද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියන එක තමයි ගැටලුව තියෙන්නේ. රටේ මහා දැවැන්ත ප්‍රශ්නයක් මේ මාර්ග තදබදයටත් සහ බැමුම් ඉදිකිරීම තුළ මාර්ග සීමාවේ ඉදිකිරීම කරලා තියෙන්නේ. මං හිතන්නේ 75%ක්ම මාර්ග සීමාවේ තමයි මේ විදුලි කණු මායිම් හැටියට හිටවන නිසා මේ බාධක තියෙන. මං හිතන්නේ ඔබතුමා මේක විශේෂ අවධානයක් කොට සලකලා මෙතනින් එහාටවත් මේ පස්සේ ඇති නොවන විදිහට සියලු ආයතන හා කැඳවලා මේ කාරණයට ඔබතුමා අවතීර්ණ වෙච්ච මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි.
ඊළඟ
විතරක් නොවේ මේක උසාවි පද්ධතිය යම් විදියක එක තැනක ගිහිලා ධාන්‍ය හැදුවොත් විදුලි කණුව උසාවි දුවනවා අවුරුදු 3-4 හිර වෙනවා. ඉතින් ඒ සංවර්ධන එතන යන හිටිනවා. ඉතින් මේ දෙකේ එකක් ගන්න ඕනේ. සංවර්ධනය සාධාරණ කළ යුතුයි. නමුත් යම් ඉක්මන් කිරීමේ වැඩපිළිවෙළකුත් ගෙනියන්න අවශ්‍යයි.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයක්
තියෙනවනේ. අර නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම පසුකී දිනක විදුලිය ඔබතුමා විදුලි බල අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට වැඩ බාරගත්ත වෙලාවේදී කිව්වා ආයේ විදුලි බිඳ වැටෙන්න දෙන්න රට පුරා විදුලිය නිරන්තරයෙන් ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා. මම හිතන්නේ ඔබතුමාත් නිදාගෙන හැරෙනකොට මේ පහුගිය දවසක රෑ දෙකේ ඉඳලා උදේ 5 වෙනකල් විදුලිය කපලා තිබ්බා. පිටපලාත්වල 9 සිට රෑ දෙක වෙනකල් විදුලිය කපලා තිබ්බා. හැබැයි අද බොහොම ඉක්මනින් උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. දෙසැම්බර් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ මේ ළමයි උදේට නැගිටලා පාසල් වලට යන්න, ඒ වගේම තමන්ගේ මේ අධ්‍යාපන කටයුතු සහ අනිකුත් සියලු රාජකාරී කටයුතු නොහිතපු ආකාරයෙන් බිඳ වැටෙනවා මේ විදුලිය විසන්ධි කිරීම පිළිබඳව. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා ඒ කියන ලද කාර්ය ඉස්ස නොවීම පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම කූරගල ප්‍රදේශයේ ඇතිවී තිබෙන මේ දැවැන්ත විදුලි අර්බුදය සඳහා මං හිතන්නේ දිගින් දිගටම මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා. ඔබතුමා මේ ප්‍රශ්න පිළිබඳව ඔබතුමාගේ ආකල්පයෙන් කුමක්ද කියලා දැනගන්න කැමති වෙනවා.
ඔබේ පරිණි කොටසේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මට කියන්න පුළුවන්න්නේ ඒකේ අපේ ජනනය කිරීමේ මෙගවට් 4100ක් දවසකට ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඒකෙන් 175ක් අඩු වෙලා තියෙන්නේ පැය 3කට. ඒක වුණේ කිසිම විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් නෙමෙයි. මුදල් අමාත්‍යාංශයෙන් අපට කෝටි 8100ක් දෙන්න තියෙනවා. ඒකෙන් අපි තෙල් කන්තෙල් සංස්ථාවට අපි කෝටි 6900ක් දෙන්න තියෙනවා. ඔය දෙක අතර විෂමතාවය. ඉතින් කන්තෙල් සංස්ථාව කිව්ව සල්ලි දුන්නේ නැත්නම් ගෙවන්නේ නැහැ කියලා. තෙල් දෙන්නේ නැහැ කියලා. ඔය ප්‍රශ්නේ පැය 4කට ඇති වුණා. ඉතින් මේක ප්‍රශ්නේ වන්නේ එතනයි. ඉතින් මං ඉතාමත් ඕනේ කමින් ඊට පස්සේ උදේ අපි කතා කරලා ප්‍රශ්නේ සමිතියටපත් කරා. මම ප්‍රශ්නේ උග්‍ර තත්ත්වයට ගිහිලා තිබ්බා. ඉතින් ඒ අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ ඇති නොවනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මුදල් අමාත්‍යාංශ නින්දෙන් නැකිලා කටයුතු කරන්න ඕනේ කියලා මම මේ ඔස්සේ මතක් කරනවා. කූරගල සම්බන්ධයෙන් තියෙන්නේ බොහොම අසුදුදායක තත්ත්වයක්. අපි මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරා නායක ස්වාමීන් වහන්සේලා සහ ඒ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීවරු ගණනාවක්. අප සූදානම් දවස් 4කින් කූරගලට ඒ විදුලි කණු 26ක් පුරාවස්තුවේ දෙපාර්තමේන්තුවේ අවසර පරිදි කරන්න ඒ අපි එක දවසක් පටන් අරන් කටයුතු කරනකොට දෙවැනි දවසේක නවත්තන්න කියලා ඉහළ නියෝගය ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක දැන්වත් ලක්ෂ 10කට ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දවස් 4කින් වෙන්නේ නැත්තිච අවසරේ පුරාවස්තුවේ නැති එකයි. අපි දැන් බලාගෙන යනවා පොලිසිය සම්බන්ධයෙන් කතා කරලා ඔයයට දෙවන ප්‍රශ්නයක් සලකනවා. මේක ආගමික ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් කාගේද ඒ ප්‍රශ්නේ කාටද මේ ප්‍රශ්නේ තිබෙන්නේ කියන ප්‍රශ්නේ තමයි අපිට දැනුවත් කරලා තියෙන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශාංක පැහැදිලි කිරීම. විමල් වීරමාස මහත්මයා.
ගරු ඇමතුමනි, ඔබතුමා සඳහන් කළා කූරගල ඒ පුරාණ විහාරස්ථානයේට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වුණා
ඉරාජ් විරත්න ඇතුළේ කණ්ඩායමක් ඔබතුමාගෙන් කරපු ඉල්ලීම පරිදි දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ ආණ්ඩුව ඇතුළේනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ විපක්ෂයට අයිති දෙපාර්තමේන්තුවක් නෙවෙයිනේ. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මං දන්න විදියට අයිති සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට. එතකොට දැන් විදුලි බල මණ්ඩලයේ යොදවලා විදුලිය ලබා දෙන්න හදනකොට කූරගල පුරාණ විහාරස්ථානයේට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මම දන්න විදිහට මුලින් ඒකට අනුමැතිය දෙනවා. පැය 24කින් පස්සේ අනුමැතිය අයින් කරගන්නවා. එතකොට මුලින් අනුමැතිය දීලා පසුව අනුමැතිය අයින් කරගත්තේ ඇයි? එක්කෝ මේක පුරාවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් හානිකර දෙයක් නම් මුලදිත් අනුමැතිය නොදී සිටිය හැකියි. අනුමැතිය දීමෙන් පේනවා එහෙම වැරද්දක් මෙතන නැහැ කියලා. එතකොට පසුව අනුමැතිය අයින් කරගන්නවා. ඒ කියන්නේ කිසියම් දේශපාලන තීරණයක් නේ. ඒක නිලධාරි මට්ටමේ තීරණයක් නෙවෙයි. එතකොට මම අහන්නේ ඔබතුමාගේම ඇමති මණ්ඩලයේ ඉන්න සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් එක්ක මේක සාකච්ඡා කරලා විසඳගෙන ඒ කුරගල පුරාණ විහාරයට ඒ විදුලිය ලබා දීමේ කාර්යය ඉටු කරන්න බැරිද?
පුළුවන්, ඒක කරගෙන යනවා. නමුත් මේ අවස්ථාවේ මම කිව්වා වගේ අපි අවසර ගන්නේ ඒ ආයතන තුළින් ඒ ආයතනයේ අවසර ලබාගෙන කටයුතු කරලා බරුත් අරන් එතන සූදානම් වැඩ ඉදිකරන සූදානම් සිටිනවා. ඉතින් වැඩ පටන් ගත්තට පස්සේ එක පාටික නවත්තලා තියෙනවා. ඉතින් නවත්තලා තිබ්බාට පසුව අපි අහනවා ඇයි කියලා. ඉතින් ඉහළ නියෝගයක් අනුව අපි මේක කැබිනට්ේ කතා කරා. ඒකේ දැන් යම් විදියකින් සමිතියට පත්විය යුතු උත්තරය ලබා ගත යුතුයි. ඒයි මන් දන්නේ ඇයි දෙන්නේ නැත්තේ. ඒ වගේම තමයි වියදම ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ ලක්ෂ 11යි. නමුත් ඒක
වීරමාංශ මැතිතුමා මෙතනින් අවසන් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ.
අවසන් කරන ගරු නියෝජක තනගතුනි ගරු ඇමතුමා මේ සිද්ධියෙන් පස්සේ දැන් ඉරාජ් වීරරත්න කියන ගායකයා ඔහුගේ ලක්ෂ 11ක පාඨක පිරිසක් හිටපු Facebook page එක පවා බ්ලොක් කරනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ කිසියම් බලධාරියෙක් Facebook ආයතන ඉන්දියාවේ තියෙන හෙඩ් ඔෆිස් එකට දැනුවත් කරලා මේවා බ්ලොක් කරනවා. මෙහෙම පිටු 1500කට වඩා බ්ලොක් කරලා තියෙනවා. ඒක දැන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඔබතුමාට ඒ කටයුත්ත කරන්න ඉඩ දීලා නොදුන්නා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්නේ ඔබතුමා ගාවට ගෙනාපු පුද්ගලයාගේ මම දන්නේ නැහැ එතුමාගේ ගෝලියෝද නැත්නම් ආණ්ඩුවේ වෙන හදලා තියෙන සිස්ටම් එකට අනු වෙනවද කියලා ඒ ඉරාජ් වීරරත්නගේ Facebook page එක පවා බ්ලොක් කරලා තියෙනවා. මේක දැන් අන්තිමට කුරගලට විදුලියක් නැහැ. ඉරාජ් වීරරත්නට තමන්ගේ Facebook page එකක් නැහැ.
ගෞරව ඇමතිතුමා අවසාන කාරණේ.
මම විදුලි බල ශක්ති ඇමති විතරයි ඒ සම්බන්ධයෙන් මම කියන්නේ අහන්න අවශ්‍ය වන්නේ Telecom Regulatory Authority එකෙන්.
බොහොම කනගාටුයි.
එතන මම කාරණයක ඉල්ලන්නේ ඔව් අප විදුලි බල මණ්ඩලයේ තියෙන එක ප්‍රතිපත්තියක් අනුව අපි ඕනේ කෙනෙක්ට ඒ නිවසක සිටිනවා නම් తాවකාලික පදවන නැද්ද අපි විදුලිය සපයත් දෙනවා. එතන යම් විදියකින් කිලෝමීටර් 4කට විතර විදුලිය ලබා දීලා තියෙනවා. ඉතින් ඉතුරු කණු 28 දාන්න විතර අවසර අවශ්‍ය වන්නේ. ඉතින් ඒ ප්‍රශ්නය නැවත පුළුවන් තරම් ඉක්මනට අවසර ගැනීමේ ස්වරූපේ නැත්නම් අපි විදුලි බල මණ්ඩල තුලින් තීන්දුව කළා තියෙනවා පොලිසියට කියලා මෙන්න මේ අවසර තියෙනවා. අපි ඒක ඉදි කරන්න කටයුතු
කරමු. හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 11 නෑ. ප්‍රශ්නාංක 11 ගරු මහින්දානන්ද අලුගම ඇමතුමා. ප්‍රශ්නාංක 12 ගරු සුරන්ද පුජනල ඇමතුමා.
මම අහනවා නියෝජක කතානායකතුමනි.
ගරු මුදල් ඇමතුමා නැසීමට.
නියෝජක කතානායකතුමනි, අයන්න එක ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට පවත්වා ගන්න ලබන ලොතරැයි පහත සඳහන් වේ. මහජන සම්පත, වාසනා සම්පත, ගොවිසෙත, සුපිරි වාසනා, ජාතික සම්පත, නිරෝගා, මෙගා පවර්, සෙවන දිනුම් අදින, ධන නිධානය, ඩොලර් ෆෝචූන්, සමෘද්ධිය, සෙවන ෂණික ආයන්න පිළිතුරු ඇමනුමක්ම තියෙනවා. මං ඒ මුළු ඇමනුමම ඕනම් කියවන්න, නැත්නම් මම ඒකේ හරය විතරක් කියන්නම්.
සභාගත කරන්න කපුතුමා එකද?
සභාගත කරන්න එකගයි මගේ ඊට පස්සේ අතුරු ප්‍රශ්න දෙක මම අහන්න.
හරි.
ගරු පුංචිනේ මේ මතුම.
දැන් මේ මම අහලා තියෙන එක ප්‍රශ්නකින් ඒ කියන්නේ ත්‍යාග බෙදලා නැතුව ඒ ඉතුරු වෙච්ච මුදල් මුකුම කාර්යයක් සඳහාද පාවිච්චි වෙන්නේ?
ඒක මම උදාහරණයකින් කිව්වොත් එක එක ලොතරැයිපත් තියෙනවා. එතකොට අපි මහජන සම්පත ගමු. මහජන සම්පත ගත්තොත් ඒකේ ලැබෙන මුළු ආදායමෙන් අලෙවියෙන් ලැබෙන මුළු ආදායමෙන් 49%ක්ම යන්නේ ඒ දිනපු අයට ගෙවීමටයි. එතකොට ඒකෙන් 16.5ක් යන්නේ ඒක අබද්ධ අරමුදලට. එතකොට ඒ කියන්නේ 65.5. ඊට අමතරව අලෙවි කිරීමට දිස්ත්‍රික් ඒජන්තවරුන්ටත් අනිත් ඒජන්තවරුන්ටත් අලෙවි කරන අයට දල වශයෙන් 17.5ක් යනවා. එතකොට මේකේ මුළු එකතුව ඇවිල්ලා 83ක් විතර වෙනවා. එතකොට අර ඉතුරු 17 තමයි ඒ ලොතරැයි මණ්ඩලයට ඉතුරු වෙන්නේ ඒ ආගේ වියදමට ඒ ආගේ ක්‍රියාවලියට.
ගරුතුමා දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් සංවර්ධන ලොතරැයෙන් තමයි මගේ මතක හැටියට 1980 ගණන් වල පටන් ගත්ත එක ලොතරැයි එක ලොතරැයියකින්. දැන් අද වෙනකොට ලොතරැයි ගණනාවක්ම බිහි වෙලා තියෙනවා. මම අහන්නේ දැන් ඒ දැන් කෘෂිකර්ම සඳහා එක ලොතරියක් තියෙනවා. එතකොට නොයෙක් ලොතරැයි තියෙනවා. දැන් මේවැයෙන් ඉතුරු මේවැයෙන් ඒ දැන් අපි ගමුක වාරි මාර්ග කටයුත්තක් තියෙනවා කියලා. ඒ වාගේ කටයුතු වලට මෙම ලැබෙන මුදල් වලින් ඉතුරු වෙන කොටසක් යොදවලා ඒ පළාත්වල තියෙන ඒ කටයුතු වලට සාර්ථක කරගන්න දෙන්න බැයිද?
ඔව්, ඒක ලොතරැයි අනුව දැන් උදාහරණයක් හැටියට කිව්වොත් ගොවිසෙත කියලා කිව්වොත් තුමා ප්‍රශ්නෙට, එතකොට ඒකෙන් 10%ක් යනවා ගොයින්ගේ බාරකාර අරමුදලට. එතකොට එතනට ඒක ගියාට පස්සේ එතන බාරකරුවන් තමයි තීරණය කරන්නේ ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. ඒ වගේ මේ එක එක ඒවට මහජන සම්පත ඒකාබද්ධ අරමුදලට, වාසනා සම්පත ඒකාබද්ධ අරමුදලට, ගොවිසෙත ගොයින්ගේ බාරකාර අරමුදලට, සුපිරි වාසනා රණවිරු සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ජාතික සම්පත ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට, ශ්‍රම වාසනා අරමුදලට, නිරෝගා ජාතික වකුගඩු අරමුදලට යනවා, මෙගා පවර් ඒකාබද්ධ අරමුදලට, සෙවන දිනුම් මදින සෙවන අරමුදලට, ධන නිධානය ඒකාබද්ධ අරමුදලට.
ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා හැබැයි. හරි, පුංචිනේ මැතිතුමා,
මම අහන්නේ ඔබතුමාට ඒ වගේ දැන් රටේ තියෙනවා විසඳෙච්ච නැති ප්‍රශ්න ගණනාවක්. උදාහරණයක් හැට ගත්තොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපේ ගම් පළාත් වල තියෙන රෝහල් වල අඩුපාඩු රාශියක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ අඩුපාඩු සපුරන්න පුළුවන් ක්‍රමවේදයකට මේ මුදල් යොදන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මගේ යෝජනාව. ඒක ඔබතුමාට බාරයි කඩුවට කිරීම.
ඔබතුමා හරි
සුති, ඒක මම ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 13 ගරු චන්දිරම ගමගේ මැතිතුමා. ප්‍රශාංක 14 ගරු කනක හිරත් මැතිතුමා. ප්‍රශාංක 15 ගරු බිමල් රත්නායක මැතිතුමා.
අමහනවා ගරු නියෝජ්‍ය කතාන.
ගරු කාන්තා ළමා කටයුතු විලිස් කලාප සංවර්ධන අමාත්‍යම ඉනැසීමට.
ආයක ඔව් ආ දෙක මෙලෙස තෝරාගත් පුද්ගලයන් වෙනුවට දේශපාලන සම්බන්ධකම් පදනම් කරගනිමින් වෙනත් පිරිසක් බඳවා ගැනීමට ක්‍රියා කරමින් පවතින්නේද කියන එකට උත්තරේ නැත. ලුණුවිල මහත්මිය ඇතුළු සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ පුද්ගලයන්ට පත්වීම් ලබා දෙන්නේද යන එකට පිළිතුර මේ වෙන විටත් පත්වීම් ලබා දී ඇත. ඊළඟ එකට පිළිතුර 2018 ඔක්තෝබර් 11 වෙනි දින පත්වීම් ලබා දී ඇත. අදාළ නොවේ.
බුදුරජාණන් පළවෙනි අතුරු ප්‍රශ්නය.
පළවෙනි අතුරු ප්‍රශ්නයට කලින් ගරු නියෝජ්‍ය කතානායක මට පැහැදිලි වුණේ ගරු ඇමතුමා කියලා
පිළිතුර.
අරත් මේක දැන් මේ බැලුවහම පේනවා මේ ඇමතිතුමිය ඇවිල්ලත් නැහැ. පිළිතුරත් ඇත්ත වශයෙන් පැහැදිලි නැහැ. මේක මං හිතන්නේ නැවත ගෙන්න ගන්න වෙයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඇත්ත වශයෙන්ම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට පේනවා මේ ප්‍රශ්නේ 2017 December 14 2017 කාලේ තමයි මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ නිසා මේක නැවත රවුමකින් ආවොත් මේ පාර්ලිමේන්තු වාර්තාවේ මේකට උත්තර ගන්න වෙන්නේ. ඔබතුමා ඒ සාධාරණ ඉටු කරනවද?
ඔබතුමාට ඒකට පිළිතුරක් යවන්න වැඩපළක් ලෑස්ති ගන්න පුළුවන්.
අපි පුළුවන් නම් හෙටම ඔබතුමාට පිළිතුර ලිඛිතව දෙන්න බලන්න.
හොඳයි, බොහොම ස්තුතියි. දෙවැනි මාතෘකාවේ ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතානගේ මැතිතුමා වෙනුවෙන් ප්‍රශ්නේ ගෞරවත් පරිවන්තරයේ අහනවද?
අහනවා. බොහොම ස්තුතියි. ප්‍රශංක පහ ගරු පද්ම උදිරිශාන්ත ගුණසේකර මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රී කහනොත්
සභාගත කරනවා.
හරි. ප්‍රශංක 11 ගරු මහින්දනන්ද අලුගම්ගේ මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය කවුරු හරි ගරු මන්ත්‍රී කහනොත්
අහනවා. සති දෙකක් කල් ඉල්ලනවා.
ප්‍රශංක 13 ගරු චන්දිමුගේ මගේ මැතිතුමා වෙනුවෙන් ප්‍රශ්නය ගරු මන්ත්‍රී කහනවද?
සදේශ කටයුතු මැතිතුමත් සති දෙකක් ඉල්ලනවා.
ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රශ්නය අංක 14 ගරු මන්ත්‍රී කහනොත්
සභාගත කරනවා.
හරි. බොහොම ස්තුතියි. ප්‍රධාන මැටි කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිරමත් දැනුම් දීම honorable thank you honorable sagasir
என்னுடைய அந்த 22 ஏழின் கீழான கேள்விகளுக்கான பதில் இன்று தருவதாக சொல்லப்பட்டது. மூன்று கேள்விகள் இதுவரை அதுக்கான பதில்கள் என கிடைக்கவில்லை. அதனுடைய தயவு செய்து கௌரவ சபாநாயகர் அவர்கள் அதை விரைவுபடுத்தி இன்றோ அல்லது நாளையாவது எனக்கு கிடைக்க செய்தால் வரவேற்கக்கூடியதாக இருக்கும்.
கௌரவ சபாநாயகருமா අපි කිව්වේ අඩු ගන්න මේ සතිය ඇතුළත මේ ප්‍රශ්න පිළිතුරු ලබා දෙනවා
කියලා. We have informed the honorable ministers but they have not responded, so I think you should take some action in this regard. We have informed the ministers.
I think we should take it up at the party leaders meeting today if we can do that.
All right.
Thank you. අධිකරණ බන්ධනාගාර ප්‍රශාසකන අමාත්‍යතුමිය අපරාධ නඩු විධාන සංග්‍රහය
කරු නියෝජ්‍ය කතානායකතුමනි අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවෙනිවර කියෙමු කවදාද?
මොරෝ.
අංක 2 ගරු වෛද්‍ය තුෂ්තා විජේමාන මැතිණිය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය සංස්ථාගත කිරීමේ කෙටුම්පත මම ඉදිරිපත්
යෝජනාව ස්ථිර කිරීම
ස්ථිර කරනවා.
නිවේදනය ගරු වෛද්‍ය තුෂ්තා විජේමාන මන්ත්‍රීතුමිය විසින් අද දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 U5A ව්‍යවස්ථාවට සටහන් වන බව නීතිපතිතුමා විසින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 51-2A යටතේ එම පනත් කෙටුම්පතේ පිටපත් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස එක් එක් පළාත් සභාවට යොමු කරන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරට මම නියෝග කරමි.